प्रकृतिप जन्मभूमि
जन्मभूमि एकसत श्रीलंका संगमेन
अंकदीप विजय भूमि अपे उदार
ආයුබෝවන් නවසීලන්ත ශ්‍රී ලංකා පවුලේ නෑදෑයින් වෙත පිදෙන සතියේ තිළිණය
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම බදාදාවකම පස්වරු 8:15ට ඕක්ලන්ඩ් නුවර සිට ගුවනට මුසු කෙරෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
ලෝග නිධාන
දෙදහස් දහනවේ අප්‍රේල් 10 බදාදා එහෙම නැත්තම් බක් මාසේ 10 බුද දින අවුරුද්ද මාස 12 බක් මාසය මුළු රටටම සැනකෙළියක් බවට පත්වන මාසයක් විශේෂයෙන්ම ලංකාවාසී බොදුනුවන්ට අමා සිසිලස ලබා දෙන කුළුණුබර බුදු පියාණන් වහන්සේගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මාසයක් අපේ සුන්දර දිවයින දෙවන වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම්ගොත් දම්රදානන්ගේ සවනක් රැසින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියත් බක් මාසයේදී
වැඩිය පිම්බිම සඟුන් සෙවනේ රැගුණු පිම්බිම ගුණෙන් දහමින් උතුම් පිම්බිම කෝකියා සොයමින් යමි මම මුවකුසේ නිරිඟුවක් හඹලා වෙලාද යකුන් තිරිසන් ලෙසින් වැජඹේ හසර නොපෙනෙන සසර ගමනට ආවඩන්නේ කෙලෙස් පොදි වන්දිමින් බුදුන් තෙවර වැඩිය පිම්බිම සඟුන් සෙවනේ රැකුණු පිම්බිම ගුණෙන් දහමින් උතුම් පිම්බිම කෝකියා සොයමින් යමි මම මුවකුසේ මිරිඟුවක් හඹලා අද සැහැසිකම් දැක එපා වී ඇත දකින්නමුත් නුදුටිනා අයුරින් ඉන්න සිදුවී අසරණයි දෙවිඳුන් බුදුන් දෙවර වැඩිය පිම්බිම සංගුණ සෙවනේ රැකුණු පිම්බිම ගුණෙන් දහමින් උතුම් පිම්බිම කෝකියා සොයමින් යමි මම කුසේ මිරිකුවක් අමනා
ඉරබුදු කුමරිය ලෝහිත පැහැයින් පලස එලාගෙන බලා සිටිනවා සුපුරුදු තාලෙට මී අඹ අත්තේ කෙවිලිය මිහිරට ගීය ගයනවා පිරිසිදු වෙනවා ගේ දොර වට පිට නැවුම් සුවඳගෙන සුලං හමනවා අවුරුදු කුමරිය වෙනදා වාගෙම මෙදා සැරෙත් ගම රටට වඩිනවා තුරුලිය පරවුණ මල්පත් හලලා නවමල් ගන්වා සැරසීලා මිහිලිය සොම්නස් සිනහසලනවා හරිත වර්ණයෙන් හැඩවිලා කල්ගිය තරහව වෛරය සිත්වල පරණ වසරටම දන් දීලා සිරිලිය වාගේ ගෙදරට ගොඩවන අවුරුදු පිළිගමු ඉනහිලා අගහිඟ ඉගිලි අටකොටු සුපිරි රන් යුගයක රන් කවුළු ඇරි නවෙලි දැල්වි පන්සල් මළුවේ තෙල්ලිහිරි මැටි පහන් තිරේ වසන්ත සුවඳේ නව දැලි හේනි නැවුම් සිතුම් කවි හදත පිරේ වඩින්න කුමරිය මගේ පැල්පත වෙත පෑල දොරින් විත් හිමින් සැරේ සුභ අලුත් අවුරුද්දක් වේවා
හෙළ මිහිර මහා අවුරුදු සංස්කෘතික සංදර්ශනය දිනය 2019 අප්‍රේල් 13 වෙනිදා වේලාව 5:06 ස්ථානය ඇවොන්ඩේල් විද්‍යාලීය රංගශාලාවේදී එක්සත් ශ්‍රී ලංකා සංගමේ අනුග්‍රහයෙන් මේ වසරේ පවත්වනු ලබන හෙළ මිහිර සංස්කෘතික සංදර්ශනය 2019 අප්‍රේල් මාස 13 වෙනි දින හරියටම සිංහල අවුරුදු 18 පෙර දින සවස 6ට පවුලේ රසවින්දනය සඳහාම කැප වුණ හෙළ මිහිර ඔබේම දුව දරුවන්ගේ දස්කම් දැක ගන්න විඳ ගන්න පැමිණෙන්න
බැද්ද පුරා සුදු රෙද්ද වගේ අද ඉද්ද පනාමල් කැන් පිපිලා
ඒ මල් පුද ඉහිලාද
මෙම ගීතය ගයන්නේ පියසිරි විජේරත්නයන් සමග අමිතා වැදිසිංහ. බැද්දට මල් වරුසාවක් වැහැලද, නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද, ගැඹුරු නොවු ඒ උනත් ලයන්විත පියසිරි විජේරත්නයන්ගේ කටහඬ අවුරුද්දේ අප වෙත ගෙන එන්නේ කෝකිලයටත් කලින්. ඒත් දැන් පියසිරි අපි අතර නැහැ, අප අතහැර ගිහින්. පියසිරි විජේරත්න ගී සිය ගණනක් ගැයු ගායකෙක් නොවේ. ඔහු ගායනා කළේ ගීත 14යි. ඒ ගීත 14 බැද්ද පුරා සුදුරැද්ද වගේ අද ගීතේ ඔහු අපට දී ගිය තෑග්ග. 1964 වර්ෂයේ පියසිරි විජේරත්න හිටියේ ඉංගිරියේ ගාමිණී විදුහලේ සංගීත ආචාර්යවරයා විදිහට. ගාමිණී විද්‍යාලයේ රංකැකිර කියලා නාට්‍යයක් පුහුණු කරලා වේදිකාගත කෙරුවා. ඒ නාට්‍ය ලියුවේ රචනා කළේ හෙන්රි තෙන්නකෝන්. හෙන්රි තෙන්නකෝන් තමයි සමාජ සමයන් කියන ජනප්‍රිය විකට කාටුනේ සිළුමිණ පත්තරේට ඇන්දේ. හෙන්රි තෙන්නකෝනුත් ඒ දවස්වල ගාමිණී විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයෙක්. බැද්ද පුරා සුදුරැද්ද වගේ ගීතය රන් කැකිර නාට්‍ය ගීතයක්. එම ගීතය ලිව්වෙත් රචනා කළෙත් හෙන්රි තෙන්නකෝන්. ගීතයට ස්වරපස්තාර එකතු කරලා සංගීතයත් සපයලා එවකට එම පාසලේ ශිෂ්‍යාවකු රංජනී පොල්ගම්පල කියන ශිෂ්‍යාව සමග එම ගීතය ගායනා කළේ පියසිරි විජේරත්න. පසුව පියසිරි එම ගීතේ ගුවන් විදුලියට ගායනා කළේ අමිතා වැදිසිංහ සමග. කිසිදා මැකී නොයන මේ ගීතය අපිට තෑග්ගක් විදිහට දුන්න පියසිරි විජේරත්නයන් දැන් ජීවතුන් අතර නැහැ. ඒ බව හුඟ දෙනෙක් දන්නෙත් නැහැ. පිළිකා රෝගයට ගොදුරු වෙලා ඔහු මිය ගියේ 2004 අප්‍රේල් මාසෙදී. නමුත් ගීතය තවමත් අප අතර වැජඹෙනවා. ඒ වගේ මధుර අර්ථාන්විත ගීතයක් ඉතිරිකොට තබා යාම ගැන පියසිරි විජේරත්නයන්ට අපි ණය ගැති පින් දෙන්න ඕන. අවුරුද්ද ආරම්භ වෙන්නේ බුලත් හුරුල්ල සහ නැකත් මුල් කරගෙන. ඒක නිසා තමයි සිංහල අලුත් අවුරුද්දට නැකත් කෙලියක් කියලා කියන්නේ. සිංහල අවුරුද්ද ආරම්භ වෙන්නේ නොනගතින්. නැකත් නැති වෙලාවක ඒ නැකත් නැති වෙලාවට කියන්නේ නොනගතේ කියලා. මේ නොනගතේ හරි වැදගත්. නොනගතේදී කෙරෙන්නේ මුළු රටම වැඩ නතර කළා. මුළු රටේම සෑම ජනයාම තෙල් මල් පහන් අරගෙන පන්සල් යනවා. පන්සල් යන්නේ නැත්තම් gedara තියෙන විහාරේ බුදුන් නම දිනවා. ඒ කාල සීමාව තුල කිසිම දෙයක් කන්නේත් නැහැ. සාමාන්‍ය අපි වගේ ළමයින්ට ඔය අපිට ඒ කාලේ පොඩි කාලේ ඉන්න බෑ. මොකද සුවඳ එනවා. සුවඳල් කෙසෙල් කැන්වල, කෝලි කුට්ටු කෙසෙල් කැන්වල, ආනමාළු කෙසෙල් වල සුවඳත් එක්ක කැවුම් කොකිස් මුං අග්ගලවල සුවඳ. හොරෙන් ගිහිල්ලා කන්න හැදුවත් ආයෙ හිතෙනවා මේක හොඳ නැහැ, නැකත් නැති වෙලාවක් කියලා අම්මා කියලා තියෙනවනේ. ඒක නිසා කන්න ඕනේ නැකතට. ඒක නිසා අපි ඒ ආසාව යටපත් කරගෙන අපි පන්සල් යනවා. පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා ඊට පස්සේ ගෙදර ඇවිදිලා නැකතට අම්මා කිරි උතුරු වුණා. නැකතට තමයි අම්මා කින්දර මොලවන්නේ, ලිප මොලවන්නේ. ලිප මොලවන වෙලාවට හරියට ගිනි කූර ගහන්න කොටම අපේ කවුරු හරි අයියා හරි මල්ලි හරි කවුරු හරි දුවල ගිහිල්ලා ලොකු රතිඤ්ඤා වැලක් පත්තු කරනවා. රතිඤ්ඤා වැල මුළු රටේම සටපට චුස් බුස් ඩොම් පටෝරි කියලා සද්දය ඇහෙනවා. හැම ගෙදරකම මේ නැකත් වෙලාවට අන්න හරියට නැකත දැනගන්නේ රතිඤ්ඤා පත්තු කරන ඕන්න හරියට ගිනි මොලවන නැකත ගත්තා කියලා. ගිනි මෙල්ලවීමේ නැකතෙන් පස්සේ තමයි කිරි මුට්ටිය ලිපේ තියලා කිරි උතුරනකම් බලාගෙන ඉන්නවා. කිරි මුට්ටියේ කිරි ඉතිරිලා පෙරෙනකොට අම්මගේ මූණේ හරියට කිරි මුට්ටිය වගේ හරි ලස්සනයි. හරිම ලස්සන ඉනාවක් එනවා. අම්මා තාත්තගේ මූණ දිහා බලනවා. ළමයි දිහා බලනවා. මේ සම්පූර්ණයෙන්ම ගෙදරට වස්තු සම්භාරයක් අදින් පස්සේ ගෙදරට ලැබෙනවා වගේ. සෞභාග්‍යයක දෙට්ට වැඩියා වගේ. අම්මා ඊට පස්සේ කරන්නේ නැකතට වැඩල්ලන්නේ තම්මයි ස්වරයෙන්. එතකොට අම්මා ඉස්සෙල්ලාම පොට්ටනියක් හදාගන්නවා. ඒකේ වී තිනවා, හාල් තිනවා, නොයෙකුත් වර්ගී අබ තිනවා, ඔවගේ ධාන්‍ය වර්ග තින එක. ඒකේ සල්ලි කීපයකුත් දාලා තිනවා. ඒව දාලා පොට්ටනිය අරගෙන අම්මා කලෙත් අරගෙන ළිඳට යනවා. ලින්දත් එක්කයි ගනුදෙනු කරන්නේ. ඉතල පිරිච්චි තැනකින් ගනුදෙනු කරන්නේ. ලින්ද පිරිලා, වතුර පිරිලා, පොකුණ පිරිලා තියෙන වෙලාවේ අම්මා ගිහිල්ලා පොට්ටනිය දීලා, පොට්ටනිය දාලා වතුරට ලින්දත් එක්ක ගනුදෙනු කරනවා. කලෙට මුට්ටියට වතුර එකක් අරගෙන ගෙදරින් හැල්ල මුල්ලකින් තියෙනවා. ඒ කලේ එහෙම නැත්නම් ඩිගෙන්ටරේකට වතුර පුරවලා ඒක ගිහිල්ලා බුදුහාමුදුරු ඉන්න තැනින් තියෙනවා. බුද්ධ මේ කියන්නේ විහාරයේ තැනකින් තියෙනවා. ඔය ඔය ඩිගෙන්ටරේ ඊළඟට හිස් කරන්නේ ඊළඟ අවුරුද්දේ ගනුදෙනු කරනකොට අරක පිරිලා ගෙදර තිනවා. ඒක අරම පුදුම චාරිත්‍රයක්. අප්පච්චි මොකද කරන්නේ? අප්පච්චි කරන්නේ කිරි ගහක් කපන සිතක් තිනවා. ඉස්සෙල්ලාම සමහරවිට අප්පච්චිලා කරන්නේ. අප්පච්චිලා කරන්නේ ගෙදර වැසියෙක් ඉන්නවනම් ගවපට්ටියක් තිනවනම් ඉස්සෙල්ලාම කරන්නේ කෙසෙල් ගිරිටි හොඳම කෙසෙල් ලැබරියක් අරගෙන අප්පච්චි යනවා. තනකොළ මිටුකුත් අරගෙන වැසි ළඟට ගිහිල්ලා ඉරෙලා වැසිට අර ඒ ටික කවලා කෙසෙල් ගෙඩි ඇවරියයි. ඒ වැස්සෙත් එක ගනුදෙනු කරන වැස්සෙට දෙනවා. එක ගනුදෙනුවක් ඒ දෙනවා. දීලා කිරි ටික දෝලා අරගෙන ඇවිල්ලා කිරි මුට්ටිය වැස්සෙකින් දෝලා ලස්සනට අප්පච්චි ගේතුළට එන අපි ඔක්කොම බලාගෙන අප්පච්චි මේක ගිහිල්ලා දෝත පිටින් දෙන්නේ අම්මට. අම්මා සෞභාග්‍ය අරංගේ ඇතුළට යනවා. බලන්න කොච්චර ලස්සනද මේ නැකතට මේ සිද්ධ වෙනදී. එහෙම නැත්නම් ඒකේ උරුරට පස්සේ අප්පච්චි කරන්නේ කෙලින්ම ගිහිල්ලා කැත්තත් අරගෙන නැත්තම් කිරි ගහකට කොටනවා, කොස් ගහට කොටනවා. කොස් ගහෙන් කිරි වැක්කිරෙනකොට ඒක සෞභාග්‍යය. කිරි ඉතා හොඳ දෙයක් විදිහට අපිට නිකන් ඉන්න බෑ. අම්මා අපිට කියනවා වෙලාවට පාඩම් කරන්න කියලා. අපි පොතක් අරගෙන පාඩම් කරනවා. අප්පච්චි අපි පාඩම් කරනකොට අප්පච්චි වත්තට ගිහිල්ලා කලින් දවසේ කපලා තිබිච්ච වලවල් තියෙනවා. ගලවපු කෙසෙල් පැල තිනවා. එහෙම නැත්නම් අඹ පැල හරි මොන හරි තිනවා. අපි ලව්වා අලුත් අවුරුද්දට කෙසෙල් පැලයක් වත්තේ හිටවනෝ. එහෙම නැත්නම් කොස් පැලයක් හිටවනෝ. අඹ පැලයක් හිටවනෝ. පේර ගහක් හිටවනෝ. නැකතට අපි වැඩ අල්ලන්නේ එහෙමයි. විශේෂයෙන්ම ළමයි, ඉගෙන ගන්න ළමයි පොතපත පාඩම් කරන්නේ. අම්මා පොල් තෙල් පහන ළඟට අපිව අරගෙන ගිහිල්ලා පොල් තෙල් පහන තියෙන ටීපෝ එක ළඟ තමයි අපිට පාඩම් කරන්න කියන්නේ. නැකතට මේ සියල්ලම සිද්ධ වෙන එක වැඩ අල්ලලා කෑම කණ්ඩ යනවා. කෑම කණ්ඩ යනකොට ගනුදෙනු කරන ඉතින්දිත් අප්පච්චි අපිට බුලත් කොලේක උතලා රිදි 150ක් දෙනවා. එහෙම නැත්තම් රිදි රුපියලක් දෙනවා. එහෙම නැත්තම් දැන් කාලේ නම් කොළවලින් දෙනවා. අම්මා ඒක ඉනේ ගහ ගන්නකොට අපි බලාගෙන ඉන්නවා. අම්මත් දෙනවා අපිට ඔතාවු සල්ලි කීයක් හරි. අපි ඕක ලැබෙනකම් බලාගෙන ඉන්න කැට ගහන්න දුවන්න. කොල්ලොත් එක තුල කැට ගහන්න. අම්මා අතින් දීපු සල්ලි වලින් නැකතර දීපු සල්ලි වලින් කැට ගහපුවක් අපි සල්ලි අරගෙන ගෙදර එනවා. ඒක හරි පුදුම වැඩක් නේ නැකත කියන්නේ. ඊට පස්සේ නැකතට කෑම මේසෙට අපි යනවා. කෑම මේසෙ පිරිලා කවදාකවත් නැත්තර සුවඳේ බෑ. සුවඳල් කෙසෙල් කිදි දන්නවනේ සුවඳල් කෙසෙල් කිදි. ඒ සුවඳල් කෙසෙල් කිදිල පොත්ත හරි සියුම්. හරිම සුවඳයි. ඒ සියුම් කෙසෙල් ගෙඩිය පොත් ඇරලා ඒකත් එක්ක කැවුම් කණ්ඩ අපි පුදුම ආසයි. කැවුම්, වැලි තලප, නොයෙකුත් කෑම ජාති. ඒ නොයෙකුත් කෑම ජාති කියන්නේ උඩ බැලුම් අහලා තියෙනවද? එක එක පළාත්වල උඩ බැලුම් තියෙන. කන්නේ උඩ බලාගෙන. උඩ බලාගෙන කෑවේ නැත්තම් හැමතැනම විසි වෙනවා ඒක. බිබික්කන් තියෙනවා. උඩ බැලුම් තියෙනවා. හැලප තියෙනවා. තලප තියෙනවා. නොයෙකුත් වර්ගයේ දේවල් අලුවා. මුං අග්ගල ආස්මි. අපි ගිහිල්ලා ඉස්සෙල්ලාම සමහරට බලාගෙන බදාගෙන ළමයි කොකිස් නෙමෙයි ආස්මි එකක්. ලොකු ආස්මි එකක් තුනෙනෙකුට අට්කන්න බෑ. අම්මලා ආස්මි හදන්නේ දැන් වගේ නෙමෙයි. ඒ කාලේ තිබුණ ගම් වල වත්තේ තියෙනවා කුරුඳු ගස්. කුරුඳු ගහේ කොළ අරගෙන කොළ ටික නානු හදලා කොළ ටික මේ පොඩි කරලා ඉරලා නානු හදලා ඒ නානු වලින් තමයි පැණිත් එක්ක ආස්මි හදන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ පුදුමාකාර වාසනාවන්ත දෙයක්. ඒක සිංහල සංස්කෘතියේ තියෙන්නේ. මේක හුඟ දෙනෙක් කියනවා දෙමළ අවුරුද්ද හින්දු අවුරුද්ද කියලා නෑ. ඒක සම්පූර්ණ බොරුවක්. දෙමළ අයට අවුරුද්දක් තියෙනවා. තයිපොංගල් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දීවාලි තියෙනවා. ඒගොල්ලන්ගේ අවුරුදු ඒවා. නමුත් පුදුම දෙයක් ලංකාවේ දැන් දෙමළ සිංහල මුස්ලිම් කියලා නෑ හැමෝම එකතු වෙලා මේක ජාතික උත්සවයක් විදිහට යන්නේ. මේක ශ්‍රී ලාංකීය ජාති ශ්‍රී ලංකාවට විතරක් ආවෙනික වෙච්ච එකක්. මේක ඉන්දියාවෙන් ආපු එකක් නෙමෙයි සිංහල අලුත් අවුරුද්ද කියන්නේ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සූර්ය වන්දනාව. සූර්යයට වන්දනා කරපු මුල්ම මිනිස්සයා අපේ රටේ ප්‍රසිද්ධ මිනිහා තමයි රාවණ රජුරෝ. සූර්ය ශක්තිය අරගෙන ඒක ජීව සත්‍යයත් එකතු කරලා විශ්ව සත්‍යයත් එකතු කරලා තමයි රට හැදුවේ යුගවල. අදත් සිංහල අවුරුද්ද කියන මේ සූර්ය වන්දනාව, මේ බක්මහවුලේ සූර්ය වන්දනාව, මේ සූර්ය වන්දනාවෙන් ආරම්භ වෙන අපිට පුළුවන් මුළු අවුරුද්දම සෞභාග්‍යයෙන් ගත කරන්න, රටටම සෞභාග්‍ය උතුරවන්න පුළුවන් හරියට නැකතට වැඩාලලා සූර්ය වන්දනාව කළොත්.
මේ සවන්දිමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම වදාදාවකම පස්වරු 8:15ට ඕක්ලන්ඩ් නුවර සිට ගුවනට මුසුකෙරෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයටයි. FM 104.6 ඔස්සේ විකාශනය කෙරෙන මෙම වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ අන්තර්ජාලයේ රඳවා තිබෙන නිසා www.planetaudio.org.lk ජන්මභූමි යන වෙබ් අඩවිය ඔස්සේ ඊට සම්බන්ධීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. හෙළ මිහිර මහා අවුරුදු සංස්කෘතික සංදර්ශනය දිනය 2019 අප්‍රේල් 13 වෙනිදා. වේලාව 5:06. ස්ථානය ඇවොන්ඩේල් විද්‍යාලීය රංගශාලාවේදී. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් මේ වසරේ පවත්වනු ලබන හෙළ මිහිර සංස්කෘතික සංදර්ශනය 2019 අප්‍රේල් මාස 13 වෙනිදින හරියටම සිංහල අවුරුදු දාට පෙර දින සවස 6ට පවුලේ රසවින්දනය සඳහාම කැපවුන හෙළ මිහිර ඔබේම දුවා දරුවන්ගේ දස්කම් දැකගන්න, විඳගන්න, පැමිණෙන්න.
අපේ අය ගමනක් බිමනක් යනකොට බලන ගුප්ත ශාස්ත්‍ර නැකත් වේලාවල් නිමක් නැහැ. ගමනක් යන්න හදනකොට හුණෙක් ඇඬුවොත් ඒක මහා බාධාවක්. අඩුගානේ හුණු එකක් කන මොහොත හරි සුළු වේලාවක් හරි ගමන ප්‍රමාද කරනවා. මොකද සිංහලයා හොඳ වේලාවල් පෙරමගනකත් සුබ දර්ශන බාධා ගැන හරිම විශ්වාසයක් තියන අය කිසියම් කාර්යයක් ආරම්භයේදී අයෙකුගේ කිවිසුම් සද්දයක් බල්ලෙකු කම්පට ගැසීමක් බාධාවක් ලෙසයි සලකන්නේ. බල්ලෙකු උඩුබුරුලෑම උලමා හැඬීම ගෙයි වහලට උඩින් කෑරලා කෑගසමින් පියාඹා යෑම බොහෝ විට මරණේ පෙරනිමිත්තක් හැටියටයි අපේ මුතුන් මිත්තු සැලකුවේ. කෑරලක හැඬීම වනගතව ජීවත් වෙන වැඩි ජනතාව පවා විශ්වාස කරනවා නපුරක් කියලා.
වාසනාව ගෙන දෙන සතුන් වගේම සත්ව හඬවල් වගේම මිනිසුන් තුළ තදබල විශ්වාසයක් තිබෙනවා. ගමනක් පිටත් වීමේදී කුකුලෙකු හැඬලීම ඊටහම සුබ නිමිත්තක් විදිහට. බෝධිලිම හැඬුවොත් අනිවාර්යයෙන්ම මරණයක ආරංචියක් ලැබෙනවා. ඒක අපේ පැරැන්නන්ගේ ගැමියන්ගේ විශ්වාසයක්. බෝධිලිම කියන්නේ කටුසු විශේෂයක්. බෝධිලිම යනු මිත්‍යා විශ්වාසයක්ද ගොඩනගාගත්ත මිත්‍යා සංකල්පයක්ද කියන එක අදත් විසඳගන්න බැහැ. යකෙකුටවත් බය නැති, බය නැහැ කියන හැඩි දෙඩි පුද්ගලය පවා බෝධිලිමගේ හඬට තිගැස්සෙනවා. බෝධිලිම කියන්නේ ගැබ්බැරින් සිට ප්‍රසූතියේදී පුරුෂයා සමග වෛරයෙන් මියගිය කාන්තාවකගේ පලිගැනීම සඳහා වූ උපතක් ලෙසටයි විශ්වාස කරන්නේ. උලම ඇඬුවොත් අනිවාර්ය මරණයක් අහන්න ලැබෙනවයි කියලා සමහරුන්ගේ විශ්වාසය. තොටගමුවේ සිරිරාල් හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ එන
නලමුදු සුවඳ පිරි කොඹු මියුරු අඹ ගෙඩි සලසුදු සෙමර සේසත් ගිජිඳු උද වැඩි පුලහෙල කුසුම ලිය පිය තෙපල රන් කෙඳි බල සුබ නිමිති පෙර මග නැක තටත් වැඩි.
ඒ අනුව ප්‍රිය තෙපුල් ඇති ලලනාවක් පෙරමගට හමුවීම නැකතටත් වඩා වටිනා බව කියවෙනවා. ඒ කාන්තාව මනබඳින පංචකල්‍යාණයෙන් යුක්ත ප්‍රියවදනියක් ප්‍රියංවදාවක් වුවහොත් වාසනාව දෝතට වඩින බවයි විශ්වාසය. ඒ වගේම පෙරමග අසුබ නිමිති ගැනත් කියවෙන මේ කවියෙන් අපේ සිත් තුළ මැවෙන්නේ කළු චිත්‍රයක්.
යොන්දනන් මහලියන් හැඳිවර හැලිය සුන්බඳුන් දුසිල් මහනුන් කළු පිළිය ගින්දරත් සුරා සොඬුනුත් නැති විලිය යන්නට එපා පෙර මගදී දුටු කලිය.
ඒ වගේම තමයි කුකුලකු හැඳලීම හොඳ ලකුණක් වාගෙම කිකිලියක් හැඳලීම ඉතාම අසුබ ලකුණක්. එපමණක් නෙවෙයි කිකිලියක් හැඳලීම වස්වදින දෙයක් බවත් විශ්වාස කරන ගැමියා විශේෂයෙන්ම වතුකරේ දමින ජනයා වහාම හැඳළු කිකිලියල්ලා එලිපත්ත මත තබා හිස කපා වහලේත උඩින් ගෙයි අනෙක් පැත්තට වීසි කරනවා. විශාල ගොම කුරුමිනියන් රාත්‍රී කාලයේදී ගෙවල් වලට එන එක පිල්ලියක් එන විදියටයි ගැමි විශ්වාසය. ගෙටේන කුරුමිනියා අල්ලා පොල් කටුවකින් වසා තැබීම හෝ කුරුමිනියාගේ අදෝභාගය ගිනි පෙදලකින් පිච්චා දැමීම ගැමි සිරිතක්. නිවසට සර්පයෙකු පැමිණියොත් නිවසේ ගෘහිණිය ෂණිකව ඇඳිවත ගලවා කන පිට ඇඳීම හෝ කොණ්ඩය පිටි අතින් බැඳීම, යකඩයක් හෝ ආප්ප හැන්ද ලිපට දැමීම කෙමක්. එහෙම කරපුවාම සර්පයා දැපෙන වැටිලා ටික වෙලාවකට ඇදී යාම නවතින බවයි විශ්වාසය. එවිට සර්පයා අල්ලලා පිටට දාන්න ලේසි. ඒකත් කෙමක්. බලලෙකුට පණ නවයක් තියනවා කියලා ගැමි විශ්වාසය. බලලෙක් වාහනයකට අහුනොත් වාහන හිමියා වහාම වාහනේ විකුණලා දානවා. එහෙම නැත්නම් අලුපුහුල් ගෙඩි හතරක් රෝධ හතරට යට කරනවා. ඒ වස්දොස් යන්න. මේවා අපේ විශ්වාස හා ඇදහිලි. ඕ අය විද්‍යානුකූල සත්‍ය හොයන්න යන්න ඕනේ නැහැ. ඒ විශ්වාස ඔහොමම තිබුණාවේ. ඒවයේ වැදගත්කමක් නැත්තෙත් නැහැ.
මේ නැකත් ශාස්ත්‍ර ආදිය විශ්වාස කරනවද නැද්ද යන කරුණ එකිනෙකාගේ දැනුම, අවබෝධය, අත්දැකීම්, හැඟීම් යනාදී සාධක සම්භාරයක් මත තමයි තීරණය වෙන්නේ. ජ්‍යොතිෂයේ මහා මිත්‍යාවක් හැටියට ඇතැම් විද්වතුන් විශේෂයෙන්ම හේතුවාදීන් කරුණු දක්වනවා. සිංහල අවුරුද්දේදී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන බව කීම මහා රැවටීමක් බව ඔවුන් කියනවා. අපි මාර්තු මාසයේ 14 වගේ දවසක හිරු දෙස බැලුවොත් පසුබිමින් පෙනෙන්නේ මීන රාශිය. අප්‍රේල් 14 වෙනිදා, ඒ කියන තව මාසයක් ගිය තැන අපි හිරු දෙස බැලුවොත් පසුබිමේ මේෂ රාශිය දැක ගන්න පුළුවන්. මේක තමයි සූර්ය සංක්‍රාන්ති හැටියට හඳුන්වන්නේ. නමුත් ඇත්තටම හිරු මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වුණාද? නැහැ. අපේ පෘථිවිය තමයි ගමන් කරලා තියෙන්නේ. පෘථිවියේ ඉඳලා නැත්නම් පෘථිවියේ සිට සූර්යයා දෙස බලන විට පෘථිවිය සූර්යයාගේ වටේ ගමන් කරලා තිබෙන නිසා එක එක රාශි හරහා සූර්යයා ගමන් කරනවා වගේ පේනවා අපිට. එක මායාවක්. ඔන්න ඔය ආකාරයට තමයි හේතුවාදීන් සූර්ය සංක්‍රාන්ති නැත්නම් සිංහල අලුත් අවුරුදු උදාව හඳුන්වන්නේ. ඉතින් බැලුවා මේකේ ඇත්තකුත් තියෙනවා. ජීස් ඔබ කිව්වා සිංහල අලුත් අවුරුද්ද නැකත් මංගල්‍යයක් හැටියට හඳුන්වනවායි කියලා. සිංහල අලුත් අවුරුදු මහා මංගල්‍ය සංස්කෘතික මංගල්‍යයක් වෙනවා වගේම කලා මංගල්‍යයක් කියලාත් හඳුන්වීමක් තියෙනවා නේද?
අන්න හොඳ වචනයක්. උපාලි, මේ සංස්කෘතික සහ කලා මංගල්‍යයක්. ඇත්තටම මේ ඒක මං හිතන්නේ අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ සිංහල අලුත් අවුරුද්ද නිසා, සිංහල අලුත් අවුරුද්ද මූලික කරගෙන මහා කලා විපර්යාසයක් සිදු වුණා කියලා කියන්න පුළුවන්. උදාහරණයකට ගන්න, මං කියවනේ ඉස්සෙල්ලා මේ නැකතට වැඩ අල්ලනවා, නැකතට කනෝ බොනවා, නැකතට රැකී ආරක්ෂාවලට යනවා. නමුත් රැකී ආරක්ෂාවලට යන්න කලින් නැකතට වැඩ අල්ලලා ඉවර වෙලා කෙලින්ම කරන්නේ මොකද්ද? කොල්ල කුරුටු ටික පිටණියලට බහිනවා. ඔන්චිලි පදින, ඔන්චිලි වාරම් කියන්නේ ඒ ඒක අපේ කලාවේක කාව්‍ය විශේෂයක්. ඔලින්ද කෙලිය, ඔන්චිලි වාරම්, ඔන්චිලි පැදීම, කලගෙඩි සෙල්ලම, ඒ ගුඩු ගහනවා කියන්නේ චගුඩු 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 කියලා, චගුඩු 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 කොණ්ඩ පෙරෙයියන් අල්ලන් 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 කිය ඒ ගීත සාහිත්‍යයත් එක්ක බැඳිලා. මේක ඊට පස්සේ නැටුම්, ගැයුම්, වැයුම් ශ්‍රී ලංකා සංගමයෙන් මේ හෙළමිහිර කරන්නේ මොකද්ද? මොනවාද ඒකේ තියෙන්නේ? ඒකේ තියෙන්නේ අපේ කියන නැටුම්, ගැයුම්, වැයුම්. අපේ කියන නැටුම්, ගැයුම් අපේ එළියට බැහැලා කරන්න පුළුවන් ලස්සන ශිල්ප දක්වනවා. කමත දන්නවනේ අපේ රටේ කමත. කමත තමයි තිබුණේ සොකරි නටන්නේ කමතේ. සොකරි නැටුම් වගේ දේවල් අලුත් අවුද්දට කරනවා සමහර වෙලාවලට. සොකරි සාමාන්‍ය නටන්නේ ගොයම් පාගලා ගෙට ගෙනාවට පස්සේ. නමුත් ඒ වගේ නාට්‍ය, වෙනත් නාට්‍ය වගේ දේවල්, නාට්‍ය කලා ශිල්ප නොයෙකුත් දේවල් මේකෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මේ දන්නේ නැතුව ඇති මේ සිංහල අලුත් අවුරුද්දට මේක මේ වතුකරේ දෙමළාය, ඉන්දියානු දෙමළ. ඒගොල්ලන් ඇත්තටම කිව්වොත් මිදුලේ කෝලං ඇඳලා බලන්න කලාව කෝලං ඇඳලා කලගෙඩියක් තියලා කලගෙඩියට වතුර පුරලා මල් ගහලා ඊට පස්සේ එතන ඉඳලා පටන් ගන්නවා ඒක වටේ ඒගොල්ලෝ නටන්න පංච දාන්න පටන් ගන්නවා මේක පුදුමාකාර කලා කලා උලෙලක් වෙනවා සංස්කෘතික කලා උලෙලක් බවට පත් වෙනවා මේ සංස්කෘතික කලා උලෙල ඒක අනාදිමත් කාලයස්සේ ඇවිදිල්ල ඇවිදිල්ල වර්ධනය වෙලා තමයි අපි මේ පවත්වන හෙළමිහිර වගේ ඒවට ඇවිල්ලා තින්නේ හෙළමිහිරේ තියෙනෙත් හොඳ නැටුම් ගැයුම් ගැයුම්.
ඒ කියන්නේ දැන් ඒ කාලේ තිබුණු කලාවන් විකාශන වෙලා ඇවිල්ලා අද නූතන තාක්ෂණයත් එක්ක ගැලපෙන පරිදි අපේ හෙළමිහිර වැනි සඳර්ශන කලා සඳර්ශනයන් බවට දැන් ඔක හැරිලා තියෙනවා. දැන් අපේ කලාකරුවෝ ওই විදිහට අපේ ජාතික උරුමයන් රැකගෙන දිගින් දිගටම පැමිණෙනවා. නමුත් අද කලාකරුවාගේ වගකීම ඊට වඩා වෙනස් කියලා බොහෝ විද්වතුන් තර්ක කරනවා නේද? අපේ ඒ කියන්නේ අපේ කලාකරුවන් යම්කිසි කොටසක් අපේ සමාජ වගකීමක් පැහැරහැරීමක් වෙනවද?
හොඳම තැනකට ආව පාළි. කලාකරුවාගේ වගකීම මොකද්ද? කලාකරුවාගේ සමාජ වගකීම මොකද්ද? කලාකරුවා විසින් කෙරිය යුතු කලාවක් කියලා කලා මාධ්‍ය තුල එක එක මාධ්‍ය තියෙනවා කලාවට. ඒ මාධ්‍ය තුලින් කලාව කා සඳහාද? කලාව කා සඳහාද? මේක හොඳට තවත් නිර්වචනය කරනවා ගාමිණී සරත් විජේකෝන්. ගාමිණී සරත් විජේකෝන් මහත්තයා ලස්සන ලිපියක් කියලා තුනක් කලාකරුවාගේ වගකීම ගැන. මේක අහලා බලමු.
කලාකරුවාගේ සමාජ වගකීම. ජන්මභූමියට ලියා එව්වේ ගාමිණී සරත් විජේකෝන්.
මිනිස් ශිෂ්ටාචාරයේ දඩයම් යුගය පහු කරලා ගොවි යුගයට ආවට පස්සේ තමයි කලාව කියන සංස්කෘතික අංගය ලෝකයේ තුල උපත ලැබුවේ කියලා පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. දඩයම් යුගයේ සමහර විට කලා නිර්මාණ තියෙන්නේ ඇති. දඩයම් කරන්න භාවිතා කරපු මෙවලම් කැටයම් වලින් උපවත් කළා වෙන්න පුළුවන්. මල් වලින්, ඇට වර්ග වලින්, එහෙමත් නැත්නම් සතුන්ගේ අස්ති වලින් මාල හදලා ඒවා කාන්තා පක්ෂිය වගේම පුරුෂ පක්ෂියත් පලනින්න ඇති. රැහි නායකයන් වෙනුවෙන්, එහෙමත් නැත්නම් ඒ අයගේ බිරින්දෑවරුන් වෙනුවෙන් හිස් පලඳනා වැනි ප්‍රාථමික ආභරණ ගස්වල කොටස් වලින් නිර්මාණය කරන්න ඇති. ඒ කොහොම වුණත් පරම්පරාවෙන් පරම්පරාවට විහිදී යන කලාවක් මේ ලෝකෙ ඉපදුනේ ගොවි යුගයේ තුලින් කියලයි අදටත් විශ්වාස කරන්නේ. බොහෝ පිරිසක් වෙනුවෙන් කිහිප දෙනෙක් ආහාර නිෂ්පාදනය කරනකොට සමාජය තුල කාලයේ අතිරික්තයක් ඇතිවීම ස්වභාවිකයි. ඒ වගේම වගාවන් කරලා අස්වනු නෙලන කාලයේ දක්වා ලැබුණු විවේකයේ තමයි කලා නිර්මාණ වෙනුවෙන් මිනිසු මිඩංගු කළේ. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි වගේ නිර්මාණ බිහි වුණේ ගොවිතැන සමග බද්ධ වෙලා. ශිෂ්ටාචාරයේ තවත් පිම්මක් පැනලා රෝදිය සොයාගත්තට පස්සේ භාණ්ඩ ප්‍රවාහනයේ සඳහා කරත්ත යොදාගත්තා. දොර බැහැර ප්‍රදේශවලට තනි පංගලමේ කරත්ත දක්කනකොට ඇතිවන කාන්සිය නිවා ගන්න කරත්ත කවි බිහි වෙන්න ඇති.
Bye.
මේවා මෙහෙම වෙනකොට ගමේ මිනිස්සුන්ගේ අතිරික්ත කාලය ගල් කැටයම් ලී කැටයම් එහෙමත් නැත්නම් චිත්‍ර සිතුවම් මූර්ති වැනි නිර්මාණයන් සඳහා තමයි වෙන්නුනේ. කීප දෙනෙක් කරපු නිර්මාණ බොහෝ දෙනෙක් රසවින්දා. ඒ කියන්නේ අපේ පැරැන්නන්ගේ නිර්මාණ හැකියාව වගේම රසවින්දන හැකියාවත් එක විදිහට තිබුණා. එහෙම නොතිබුණා නම් අද අපිට බලලා සන්තෝෂ වෙන්න ඉපැරණි නිර්මාණ ඉතුරු වෙන්න විදිහක් නැහැ. රජවරුන් පවා කලාව පෝෂණය කළා, ආරක්ෂා කළා. අපේ පැරණි කලා නිර්මාණ ගැන විපරම් කරනකොට කලාකරුවාට තිබුණු සමාජ නිදහස ගැන අදහසක් ගන්න පුළුවන්. මුළු ලෝකෙම අගය කරන අග්‍රගණ්‍ය කලා නිර්මාණ කරන්න කලාකරුවෝ කාලේ මිඩංගු කරන වෙලාවේදී සමාජයේ ඔවුන්ව පෝෂණය කරන්න ඇති. අවුකන බුදු පිළිමේ වාගේ නිර්මාණයක් කරන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. මේ කාලය තුල එවකට තිබුණු ජන සමාජයේ කලාකරුවාව රකබලා ගැනීමේ වගකීම දැරුවා. ඒ වගේම නිදහස් මනසකින් විවේකීව මේ වාගේ නිර්මාණ කරන්න ඔවුන් වටා සිටිය සමාජය සහයෝගය දෙන්නේ ඇති. ඒ වගේම මේ නිර්මාණ කරන්නේ මුළු මහත් සමාජය වෙනුවෙන්ම නේද කියන එක අවබෝධ කරගන්න තරම් දියුණු මනසක් සමාජයටත් තියෙන්නේ ඇති. මේ නිර්මාණ වලින් සමාජයට කිසිම අවඩක් සිද්ධ වුණෙත් නැහැ. ඒව පරිපූර්ණ කලා නිර්මාණ. ඉස්රමෝණියේ පෙම් යුල දැකීමෙන් රාගික හැඟීමක් ඇති වෙනවද? අඩ නිර්වත් සීගිරි චිත්‍ර දැකීමෙන් හරි පූර්ණ නිර්වත් සිව දෙවි රූප දැකීමෙන් හරි කාමයේ උද්දීපනය වීමක් සිද්ධ වෙනවද? ශිල්පියා තවත් දියුණු වෙනකොට සංදේශ කාව්‍ය, නව කතා, කෙටි කතා වගේ ලිඛිත නිර්මාණත්, නාට්‍ය වැනි සජීවී නිර්මාණත් බිහි වුණා. මුල් කාලවල මේවට තිබුණේ ආගමික පසුබිමක්. මේවා නිර්මාණය කළ උදවිය නිර්මාණකරණය කළේ සමාජ රාමුව හොඳින් වටහාගෙන. සමාජයට යහපත් පණිවිඩයක් දීම තමයි ඒ අයගේ අවශ්‍යතාවය වුණේ. ඒක තමයි කලාකරුවාගේ වගකීම. ලේඛනයේ සහ භාෂණයේ නිදහස අයුතු විදිහට ඒ අය පාවිච්චි කළේ නැහැ. හොඳින් වැඩුණු මහා වනාන්තරවල පවා පිළිල ඇති වෙනවා. ඒ විදිහටම සමාජ වගකීම් වටහා නුගත් ලේඛකයින් වෙතින් මාර්ග කතා වැනි කෘතීන් බිහිවෙන්න පටන් ගත්තා. ඉතිහාසයේ පුරහ වීතුණු වීර කතා සහ ප්‍රේම කතා වෙනුවට මාර්ග කතා එළියට එන්න පටන් ගත්තා. කොහොම වුණත් පොත්පත් වැනි මුද්‍රිත නිර්මාණ වගේම නාට්‍ය වැනි සජීවී නිර්මාණත් වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදු කළ යුතු නිසා මේවයින් සමාජයට ලොකු බලපෑමක් සිදු වුණා කියලා හිතන්න බෑ. අවශ්‍යය පමණයි ඒවට යොමු වුණේ. අවාසනාවකට වාගේ ලෝකය තවත් දියුණු වුණා. ඡායාරූප, සිනමාව, ටෙලි නාට්‍ය, අන්තර්ජාලය වගේම වාණිජ රූප වාහිනිය සියලුම සංස්කෘතික කඩයින් විඳගෙන ඉදිරියට ඇවිල්ලා. එදා පාසල් ළමුන්ට කියවීම තහනම් කරපු මාර්ග කතා අද නිවසේ ආලින්දේටම ඇවිල්ලා. මිනී මරණ විදිය, මරන්නට සැලසුම් කරන විදිය, මිනිසුන් පැහැර ගන්න විදිය, හොරකම් කරන විදිය, හොරකම් අහු නොවෙන්න සැලසුම් කරන විදිය අද ළමා මනස විතරක් නෙමෙයි වැඩිහිටියන්ගේ මනස පවා විකෘති කරන විදියට රූප පෙට්ටියේ නොමිලේම උගන්වනවා. කලාකරුවාගේ සමාජ වගකීම මේකද? ලේඛනයේ සහ භාෂණයේ අයිතිය කලාකරුවාට තියෙනවා තමයි. කලාකෘතියක් කියන්නේ නිර්මාණකරුවාගේ හිතේ මැවෙන ෆැන්ටසියක් කියලානේ කියන්නේ. ඔව්, ඒක ඇත්ත තමයි. බටහිර රූපවාහිනිය පැත්තකින් තියමු. මුළු මහත් ආසියාතිකරේම විශේෂයෙන් අපේ මව්බිමේ දවස පුරා දුවන රූපවාහිනිය තිරවල සමාජයේ නොමග යවන සුළු දේවල් කොච්චර තියනවද? හොරකම්, මිනී මැරුම්, කුඩා දරුවන් පවා පැහැරගෙන යාම්, නැති ටෙලි නාට්‍යයක් රූපවාහිනිය ඇත්තෙම නැහැ. හොරකම, මිනිස් ඝාතනේ, වදදීම, අනවින, කොඩිවින, කට්ටඩිකම් ඇරෙන්න වෙන මොනවත් නිර්මාණකරුවාගේ ෆැන්ටසිවල නැත්තේ ඇයි? මේවා සාමාන්‍යකරණය වෙන්න තරම් සමාජයේ පිළිහිලා කියන එකද මේ කියන්නේ? මේ නිර්මාණ වැළඳ ගන්න තරම් ප්‍රේක්ෂකයා පසුගාමි වෙලාද? එහෙමත් නැත්නම් අපිවත් දන්නේ නැතුව නන්නත්තර වෙච්ච සමාජයකට කලාකරුව අපව දක්කනවද? නිර්මාණකරණයට ඉස්සෙල්ලා කලාකරුවාගේ සමාජ වගකීම තේරුම් ගත්තොත් හොඳයි නේද කියලා ඔබ හැමතෙම හිතන්නේ නැද්ද?
සිහල කලාකරුවානනේ, සිහල Thank you.
තුපිට එදා නිදන් කොට නගා පුදාන සනාතන කරවු සිහල කලාකරුවානගේ සිහල කලාකරුවානගේ ඔබගෙන් මාලද යශෝරභාය එජන සිසාරා කලාහෙලෙන් යද උදාර ශිල්ප කලාමට දුනමැන සිහල කලාකරුවානනේ සිහල කලාකරුවානනේ සනකල පහනේ දුසිරි වරුනේ දුක්වෙන් ඔබ ප්‍රතිභා සිහල කලාකරුවානනේ සිහල කලාකරුවානනේ
ඉස්සර ගුවන් විදුලියේ සින්දු එහෙන විට අපි ඒව රසවින්දේ භාවනාවකට සමවැදිලා වාගේ එකම සින්දුව විවිධ පුද්ගලයෝ රසවින්දේ ඒ අයගේ සිත් තුළ මවාගත්තු රූප රාම වලට අනුගත වෙලයි. සින්දු හිට කරනවා කියලා දෙයක් එදා තිබුණේ නැහැ. පද රචකයා, සංගීතඥයා සහ ගායකයා කියන ත්‍රිත්වය අපේ මනසට ආරාධනා කළා ස්වාධීනව රසවින්දනේ යෙදෙන්න. ඒත් අද එහෙම නෙමෙයි. ගීතය අපේ මනසට හිට කරන්න වෙනම රූප රාමු අච්චුවක් ඇතුළේ දාලා තමයි එළියට එන්නේ. ඇත්තටම ඒ අමුතු හිට කිරිල්ල ඇතුළේ තියෙන්නේ වාණිජකරණයේ විතරයි. හොඳ නිර්මාණ මිනිසුන්ගේ හිට්වලට ඉබේම හිට වෙනවා. ඒකට අමුතුවෙන් දඟලන්න දෙයක් නෑ. ඇත්තම කියනවා නම් නාරි මාංශ වෙළඳාමෙනුත් ඒකත් එක්ක සම්බන්ධ වුණු මේ බලෙන් හිට කිරීමේ උත්සාහයෙන් සෙද්ද වෙන්නේ සින්දුව රසවිඳිනවා වෙනුවට රූප පෙළක් රසවිඳින්න පෙළඹවීම විතරයි. සින්දුවට කිසිම අවධානයක් යන්නේ නැහැ. වෙනත් විදිහකට කිව්වොත් ප්‍රේක්ෂකයා රසවිඳිය යුතු ආකාරය තීරණය කරන්නේ කලාකරුවෝ කියන එක විතරයි. ඒකද කලාකරුවගේ වගකීම.
හෙළ මිහිර මහා අවුරුදු සංස්කෘතික සංදර්ශනය දිනය 2019 අප්‍රේල් 13 වෙනිදා වේලාව 5:06 ස්ථානය ඇවොන්ඩේල් විද්‍යාලීය රංගශාලාවේදී එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් මේ වසරේ පවත්වනු ලබන හෙළ මිහිර සංස්කෘතික සංදර්ශනය 2019 අප්‍රේල් මාස 13 වෙනි දින හරියටම සිංහල අවුරුදු 18 පෙර දින සවස 6ට පවුලේ රසවින්දනය සඳහාම කැප වුණ හෙළ මිහිර ඔබේම දුව දරුවන්ගේ දස්කම් දැක ගන්න විඳ ගන්න පැමිණෙන්න. ඉති හිතවතුනි, අද අපට වෙන් වී ඇති කාලය කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යනවා. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ ජී.එස්. පෙරේරා සමඟ උපාලි ගුණසේකර. කතනයෙන් සහාය වුණ අපි රූපා මල්ලිකා කුටිකාර ආරච්චි සහ චන්ද්‍රා ගුණසේකර. ලබන සතියේත් ජන්මභූමි වැඩසටහනකින් හමුවෙමු. ආයුබෝවන්. ඔබට සුබදායි රාත්‍රියක්.
ආදි සිංහරේ Your language on planetaudio.org.